මොකක් දේ එතන මහත්ය ප්‍රශ්න ඔව් දැන් මෙහෙම දෙයක් වෙනවා යම් කිසි කෙනෙක් පවක් හෝ පිනක් කරනවා සමහරවිට ඊටාම සුළුයෙන් පේනවා ඊටාම සුළුයෙන් පේන්නේ ඒකේ වරපතලකම දැනගැනීමේ අපේ හැකියාව නැති නිසා දැන් බොහොම පුංචියක් වගේ අපිට පේන්නේ ඒකේ තියෙන බරපතලකම පේන්නේ නැති නිසා බොහොම පුංචි පිනක් දැන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා අප්‍රමාණ ගුණ සිහි කරලා ඔය එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා සාමණේරයන් වහන්සේ නමක් හත් අවුරුදු පුංචි හාමුදුර නමක් උන්වහන්සේට අනුමෝදනාවක් කරන්න කියලා ඇතනි දස මේ සක්වලට ඇහෙන අනු මේ ඇහෙන්න මේ අනුමෝදනාව කරන්නද දස සක්වලටම ආරාධනා කරන්නද කියලා දස දහතර සක්වල එයාගේ ඇතනි දස දහතර සක්වල ආරාධනා කරන්නද කියලා ඉන්න උන්වහන්සේ දස දහතර සක්වල හිට තියලා ආරාධනාවක් කළා දැන් මේ අවස්ථාව මුල් කරගෙන බුදුරන් ආහ තියෙන ස්වාමීන් වහන්සේ මේ පොඩි හාමුදුරුවන්ටත් මෙච්චර බලයක් තියෙනවා. දස දහසක් සක්වලට සංඥාවක් ඇවිඳ අදිස්ථාන කරලා කරන්න පුළුවන්. ඔබ වහන්සේගේ හැකියාව කොහොමද? කොච්චර පුළුවන්? බුදුරන් ආහ දෙන කරනවා මහාන අප්‍රමාණයි. සීමා කරන්න බැහැ. කාණි උපමාවක් කියන්න පුළුවන්. මේ ඉරහඳ දෙකෙන් එළිය ලබන්නා වූ දස දහසක් සක්වල එක පොදියක්. මේ බඳු පොදි 10000ක් තියෙනවා. මේකට කියන චූලනී ලෝක ධාතුව. ඒ බඳු 10000 පොදි තව 10000ක් තියෙනවා. ඕකට කියන මධ්‍යම ලෝක ධාතුව. ඒ වගේ පොදි තව 10000ක් තියෙනවා. ඕකට කියන මහා ලෝක ධාතුව. කථාගතයන් වහන්සේට කැවතිනම් මහා ලෝක ධාතුවට උන් ඉහිහරක් පුළුවන්. මේ විතරේ කියනකොට අනේ මම ආද අපෝපස්ථාන කරන මම පවිරු වාසලේ කරන බුදු පියාණන් වහන්සේ කොයිතර උත්තමද ශ්‍රේෂ්ඨද? මත ලැබෙන්නේ කොච්චර වාසනාවක්ද කියලා සතුටක් වෙනවා. උදායි කියන හාවතු ඔක්කොම දහනවා අනුන්ගේ තියෙන දේවල් ගැන වර්ණනා කරලා සතුටු වෙනවා කියලා ඔබට මොනවද තියෙන්නේ? ඔබට තියෙන බලයක් තියෙන්නේ මොකක්ද? අනුන්ගේ සන්තෝෂේ ඉන්නේ. කියන ඔය වචනේ අයියා. උදායි එහෙම කතා කරන්න එපා. මේ මොහොතේදී ඇති වෙන ආනන්දර ඇති වෙන චිත්තප්පහදී ක්‍රියාත්මක වෙනවා බල දෙනවා නා. හත් වතාවක් සක්‍රීය රජ වෙන්නා. හත් වතාවක් සක්‍ර දේවිද්‍ර වෙන්නා හත් වතාවක් සක්‍රීය රජ වෙන්නා. ඊට පසුව අනන්ත කාලයක් ප්‍රාදේශීය රාජ්‍යවරු වෙනත් හේතු වාසනා තියෙන පිනක් හම්බෙලා තියෙන වෙලෙක. දැන් මේ වහතනේ පැත්ත බොහොම සුළුයි. ඒ චිත්ත ප්‍රහාදී මහ පුංචි මොහොත් හරියට පොඩි මොහොත් හත ගත්ත දෙයක්. මම බලේ මෙච්චර ලොකුයි. දැන් අපිට ප්‍රශ්නයක් එනවා. ඇයි මේ පොඩි වචන ඔච්චර බලවත් උනේ? දැන් ඔය විදිහට කියනවා නම් එහෙම මේ අද මේ වැද වැද පෙරලි පෙරලි ඉන්න අය කොහේයි? උන්වහන්සේ ඔය පොඩි මොහොතේ ඔච්චර එකක් කියපහම ඔච්චර බලයක් හම්බ වෙනා නේද? දන ගහගෙන උදේ ඉඳලා රෑ වෙනකම් මල් තියාගෙන පහන් තියාගෙන බුදුරයන් මගේ බුදු හාමුදුරුවෝ කිය පොදු පොදු පුදා ඉන්න ඇයි කොච්චර එකක් හම්බුද? කොහොම කරකන්න පස්සේ බලනකොට කොහේ හරි ගෙයි මුල්ලක උඩු ගාන රටනට පස්සේ. පුදුම වැඩක් නේද රාති. අර වචනේ මේ වචනේ දෙක බලවහම බලස් බලස් දෙයක් වෙනා ලොකුව. ගුණ දැක පැහැදීම එකක්. ගුණ නොදැක පැහැදීම තව එකක්. මේ උදේ ඉඳලා රෑ වෙනකම් පස්ස උල තියාගෙන බොහෝ අය ඉන්නේ ගුණ දැක පැහැදීමක් නෙමෙයි ඒක භක්තිය අන්ධ භක්තිය. ඕක ගුණ දැන පැහැදීම නෙමෙයි. ආනන්ද හාමුදුර කියන්නේ සෝතාපන්න කෙනෙක්. චතුරාර්ය සත්‍ය අධ්‍යක්ෂ කෙනෙක්. උන්වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකීම අවංකවම දැකපු එකක් තියෙනවා. ඒ අවංකවම දැකපු දැකීම තුළින් දැන් උන්වහන්සේගේ ප්‍රහාදය පහළ වුණා. ඒසයි එක සාමාන්‍ය ප්‍රහාදයක් නෝනේ අන්නේ ඒකයි. අනේ සාදු කියලා සාදු කාර්යයන් පැත්ත කිට විහාර හතරවෙනි මාණය පහළ වුණා. ජේතවනාරාමයේ පූජා කරන විලාය. ජේතවන හතර පූජා කරමු. අනේ පිට සිටිනාට ඊට පල්ලෙන් සිදී මාණය පහළ වුණා. දැන් වැඩි එක හම්බෙලා තියෙන කාටද චිත්ත ප්‍රහාදේ? ලෝක තර්කයේ යන උඹරුව වැඩි එක හම්බෙන්න ඕනේ අනේ පිට සිටිනාට. ඔක්කොම හදලා කරලා පූජා කරපු එක නේද? ඒකදීදී ඒ අර පොල්ලේ කොච්චර අසාධාරණද කියලා තර්කයක් දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ ගුණ අර උපාසක මහත්මය අනීපිට සිටිලා මාතන බොහෝ කර දැකලා තියෙනවා. ඒබඳු උත්තමයන් වහන්සේලා විසා මේ ආරාමයක් කරලා පූජා කළා කියන චිත්ත ප්‍රහාදේ අනීපිට සිටිලා මාගේ රජ හුඟක් වැඩි. මොකද හේතුව? අනීපිට සිටිලා මාගේ සල්ලි කාගේවත්. ධාරිය මහදී හම්බ කරගුවා. හත්මුදු පරම්පරාවේ සල්ලි. අනීපිට සිටිලා මාගේ. හත්මුදු පරම්පරාව හරි හම්බ කරලා දිනා මැරිලා ගිය සල්ලි කන්දරාව. ඊට පස්සේ මොකද කරන්නේ? මහා සල්ලි කන්දරාව තියෙන ගිනි පොලියට සල්ලි පොලියට දුන්නු. ගිනි පොලිය කියන්නේ හතරම් පොලියට දෙනාන සල්ලි දෙන්න. මේ වෙලෙන්ද සල්ලි ගන්න එනවා පොලියට හතරම් දෙන්න පුරුදු කරගන්න. සල්ලි නේ අර පොලිය දියන්. ඉතින් සතරම් පොලිය හම්බෙනවා ඕගා. හත්මුතු පරම්පරාව හම්බ කරපු සල්ලි තමයි මේ දීලා ආදායම් කරන්නේ. දැන් ඒ ආදායමෙන් තමයි ජේතවනාරාම හැදුවේ. දැන් ඉතින් ඒතර අනිපිරිසිතුමාගේ ස්වභාවයයි. දාඩිය මහන්සිය හරි හම්බ කරලා හිටන් දාඩිය මහන්සිය හරි හම්බ කරගත්ත කෙනාගේ සුළු මුදලයි. දෙකෙන් කොහොමද ලොකු වෙන්නේ? මහන්සියලා ගමේ වැය කරලා හම්බ කරපු එක තියෙන්නේ අර පොඩි මිනිහා. දැන් චිත්ත ප්‍රහාදී ගත්තහම අතන නෝවා. කෝටිපතියේ රුපියල් ලක්ෂයක් ඉඳන් කරලා වැඩක් කරනවා. නැති බැරි හිඟර වන්තිය රුපියල් 10ක් ඉඳන් කරලා බොහොම අමාරුවෙන් හරි ගෙනහලා කන්න වේලා හරි එක ලොකු පිරිමහගෙන ගෙනහලා ඒක දිලා වැඩක් කරනවා. වැඩිපුර චිත්ත ප්‍රහාදී පින වැඩි වුණා අර රුපියල් 10. අර කෝටිපතියාගේ රුපියල් ලක්ෂයට ඊට වඩා අඩු පිනක් වෙනවා. මොකද හිතුව කෝටිපතිතුමා සුඛෝභෝගී වෙදින අනු හම්බ කරපු එක හම්බ කරපු කෝටි ගාණයි ඉදියේ. අරවන සලාගේ තියෙන දාඩිය මහතින් හරි හම්බ කරගත් සිරුමුද. නම් වටිනාකමෙන් බලපුවාම වැඩි ශ්‍රමයක් වැය කරලා අරගෙන තියෙන්නේ අර පුද්ගලයා ගත්ත සිරුමුද. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. ඔව් තියෙනවා මෙහෙම. ඔව්. දැන් එහෙම තියෙනවා මෙහෙම දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සුළු පවක් කරපුවාම අපාය යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විස්තර කරපු මේ ප්‍රශ්නේ. සමහර කෙනෙක් ඊටාම සුළු පාපයකට අපාය යනවා. සමහර කෙනෙක් ඒ පාපයේ මෙලෝ මොහොයි පොඩ්ඩක් විඳිනවා විඳිනවා ඒක අපායකට එන්න හේතු වෙන්නේ නැහැ. ඊට වැඩි එකක් කරලත් වෙන්නේ නැති ඒවා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ උපමාවක් අහනවා. ලුණු මිටක් අරගෙන පොල් කටුවෝ නැන යම් කිසි පොඩි භාජනයක වතුර ටිකට දියකලොත් වතුර මොන රහද? සායන් ලුණු රහයි. ඔය ලුණු මිට අරන් ගිහලා ගංගාවෙ දියකලොත් මොන රහද? ගංගාවේ වතුර. ලුණු රහිනවා. වෙනසක් දකින්නවද ඔතන? ඔය උපමා පෙන්නලා කියනවා නිතර සැදැහැයි. ධර්මයේ තුල ඉඳගෙන පින් කරන පුද්ගලයාගේ පුණ්‍ය ගංගා කුසල ගංගා නැගෙනවා. ඒ බුද්ධිලයාටින් පවක් කරනවා ගංගාවට දිය කරලා ලුණු මිට වාගේ. සමහර බුද්ධිලයේ කියනවා එවන් චිත්ත ප්‍රහාදියා පිනක් නැහැ. ඕක කරපු හරියක් හොඳ හරියක් දෙනවා පොල් කට් එක නැහැ අර පොඩි වාජිනේ දෙකට වතුර කොණ්ඩවා. ඒ බුද්ධිලයා පුංචි වැඩක් කරපුවාම අර තියෙනව කරගත හරිය දුෂ කරගෙන දෙවිනි කරගෙන අර කරගත්තා වූ පාපයෙන් නැගිහින්න බල තියෙනවා. ඒ නිසා පුංචි මිනිහා කරගෙන පුංචි පාපෙනු අපාගත වෙනවා. පුංචි මිනිහා නෙවෙයි අර ශ්‍රද්ධාවක් නැති ශීලයක් සුත්‍යයක් ත්‍යාගයක් ප්‍රඥාවක් නැති පුද්ගලයා කරගන්න පුංචි පාපී මහා බලවත් දූෂණ සාගයක් ඇති කරන්න හේතුව. දැන් පුංචි පාපිනත් ඔහු අපාගත වෙයි. ගංගාවක් වැනි ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී යුක්ත පුද්ගලයා කරන්නා වූ පිනක් ඇතනවා. මහා බලවත් ගංගාවක්. එවන් පුද්ගලයා කරන යම් කිසි අතින් සිද්ධ වෙන යම් පවක් ඇතනවා. ගංගාවක් දිය කළ ලුණු විටවා. ඒදා සියල්ලෝම සමාන ප්‍රතිඵල ලබන්නේ නැහැ කරපු පව්වල. ඔය විදිහට ඒක නගේ අපි. ඉතින් හුඟක් විග්‍රහ කරලා තිනවා මහා කර්ම විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අනිත් සූත්‍රය හොඳට විග්‍රහ කරලා තිනවා ඔය චුල්ල කම්ම විභංග මහා කම්ම විභංග කියන කර්මයේ පිළිබඳ විග්‍රහ කරපු මේ සූත්‍ර දෙක. ඒ මහා කම්ම විභංග සූත්‍රයේ දේශනා කරන ඒවා බලගුවාම හරි පුදුම විදිහට ඉතින් මිනිස්සු අද කොහොමද තීරණයක් ගන්න. හොඳට පින්දහම් කරගෙන ඉන්න જાතිය මිනිස්සුලා මම දැකලා තිනවා අපාගත වෙනවා. පව් කර කර හිටව මිනිස්සු දිව්‍ය ලෝක යනවා දැකලා තියෙනවා. මේක දකින්න අන්‍ය පුද්ගලයෝ තියෙනවා. සාමාන්‍ය දිවසක් පහල කරගත්ත පුද්ගලයෝ. ඒ පිළිබඳ හතර දැනුමක් වෙන ආකාරයේ දකින්න නැති අය. පව්කලාට පව්වල විපාක නැහැ කියලා දෘෂ්ටියක් ලෝකෙට දෙනවා. සාධකයකුත් පෙන්නනවා. පව් කරගෙන හිටපු අහවල් පුද්ගලයා දිව්‍ය ලෝක යනවා මම දැක්කා. පව්වල විපාක තිබුණා කොහොමද දිව්‍ය ලෝක යන්නේ? මම දැක්ක එකයි කියන්නේ. එහෙනම් මගේ නිගමනයක් තියෙනවා පව්කලාට ඒකට පව් නැහැ. තිබුණා අලු අපාය යන්නේ නැහැ. ඔන්නේ තර්කෙ බහිලා දැන් ඊමිස ඉදිරිපත් කරන තර්කයවාදියක් ඉදිරිපත් කරනවා පව් වල පව් නෑ කියලා. හොඳට පින් කර කර හිටපු මනුස්සයා අපාගත වෙනවා දැකලා කියනවා. කෝ පින් කරන්න යන්න පැටි විරෝ. පින් වල පින් තියුණා උ අපාය යන්නේ කොහොමද? මං දැකන්නේ අපාය යන්නේ. අර පොඩි දිවසක් පහල කරපු නා ඒ දිවසෙන් අර අපාගත වෙනවා දැකලා පින් කරපු පුද්ගලයා. එයා කියනවා පින් වල පින් නෑ. පව් කර කර හිටපු පුද්ගලයා දෙවිලෝ යනවා දැකලා අවස්ථාවක් කියලා කියනවා. පව් කෙරුවට පව් නෑ. ඌ කොහොමද දිවිලෝ කියලා මං දැක්කන්නේ මේකක් වෙලා. මෙන්න මේව නිගමන වලට බහිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින් හෝ පව් කිරීමේ ක්‍රියාවලිය ස්වභාවය. ඒ වගේම ඒකෙදි ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණයන් නැగిලා ඒ පින හෝ පින වර්ධනය වෙන හැටි. ඒවා නැති කෙනාගේ පව් බලවත් වෙන හැටි. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් ඥානවන්ත ප්‍රඥාවන්ත පුද්ගලී ප්‍රඥාවන්ත දහමක් අහලා තේරුම් අරගෙන යම් මොහොතක චිත්තප්‍රහාදයක් ඇති වුණා නම් ඒ පිට අධික බලවත් එකක් වෙච්ච හැටි. ඊට පස්සේ ඔහු කරගත ඊට පස්සේ ගණන් ගන්න තුන නොසලකිලිවත් හිටියක්. අන්තිමවද වර්ණාසන්න මොහොතේදී බලවත් කරපු එක ඇදිලා ඇදිලා ඔහු කරපු අර දුචාරිත ඔක්කොම පැත්තක දාලා ඒකේ සුගතියටපත් කරන්න ඇති. මේ ලාදී බුදුරන් අහතේ දේශනා කරනවා. පව් කරපු කෙනා පව් කරපු හේතු වෙන සුගතියට ගියා කියලා නම් මේක මිත්‍යා දෘෂ්ටිය. පව් කරපු කෙනා සුගතිය යනවා දැක්කා කිව්වා නම් ඒක වෙන්න පුළුවන්ද? අය පව් වලින් නෙවෙයි. ඔහු විසින් කරන පව් ඒ අද්භවය හෝ ඊළඟ මතු අනේ අද්භවකදී හෝ ලබන්න පුළුවන්. පාපේ පාපේ. ඔහු පව් කරපු එකෙන් දිව්‍ය ලෝකේ ගියා නෙවෙයි. ඔහු කරගත සුචරිතය පිනක් මතක් කළා. ඒ තුලින් ලැබිට අරමුණකින් ඔහු දිව්‍ය ලෝකට ගියා. ඒකයි ඇත්ත. පින් කරපු කෙනා අපාය යනවා දැක්කා කිව්වොත්. පින් කරලා අපාය යනවා කිව්වොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ පින නෙවෙයි කරගත පාපයක් මත වෙලා ඒකින් අපාගත වුණා. අර කරගත පින ඊ අද්භවී ලබන්නා වූ විහාත්මී ලබන්නා වූ යම් කර්මයක් ඔහු වින්දා නම් ඒ ටික ඇරෙන්නේ. මතුවන්නේ අද්භවකදී ඔහු කරගත පිනේ භාග පසු කාලෙක දිනවා. ඒකයි අතාර. ඉතින් ඒ නිසා මේ පුතඥ පුද්ගලයා ජීවන හතාව තුල තිබෙනා වූ ගමන කොච්චර පින් කරගෙන හිටියත් එයාට කියන නිගමනය කරන්න බෑ. මම මෙච්චර පින් කරලා දිනා ඒකාන්තයෙන් මම දෙවුල යනවා කියලා. අනුසේ සමග යම් කිසි විදියක විදහැරියනම් මේ සංයෝජන ධර්ම සෝතාපන්න ඵලයට පත් වුණා නම් එයාට කියන්න පුළුවන් ඒකාන්තයෙන් මම හතර අපාගත වෙන්නේ නැහැ. මොකද හතර අපාගත වෙන හේතුව අභ්‍යන්තරේ නෑ. පුතඥයා කොච්චර පින් කරලා හතර අපාගත වෙන හේතුව අභ්‍යන්තරේ තියෙනවා. ආර්ය පුද්ගලයා සෝවාන් වෙච්ච තැන්පතන් හතර අපාගත වෙන හේතුව අභ්‍යන්තරේ නැති නිසා එයා හතර අපායෙන් නිදහස්. අනිත් පුද්ගලයාගේ හතර අපායෙන් නිදහස් වීම ගැන අවිනිශ්චිතයි. හතර අපායෙන් යනවද නැද්ද කියලා කියන්න බෑ කොච්චර පින් කරේද කියලා. ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරන්න කෙරේ හෝ සෝතාපන්න එකක් වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක මේ ධර්මයේ තියෙන කාලෙක හරියට ධර්මය අහන්න ලැබුණොත් ඒකේ චර ප්‍රශ්නයක් නෙවෙයි. මේක බැරෑරුම් වෙන්නේ ධර්මයේ අතුරු දහන් වෙච්ච දාට. සද්ධර්මයේ අතුරු දහන් වෙච්ච දාට හරිම බයಾನක. මේක ලීපියක් නෙවෙයි. ඒ තත්ත්වයටපත් වෙන්නේ. තාත්මික ප්‍රශ්නයක් තියෙනවා මේ කුවේර හට කකුල් තුනක් නැත්නම් පාද තුනක් අත් අටක්. ඒ වගේම වර්ණ අක්ෂි ඇති බව කියවෙනවා. එසේනම් සෑම යක්ෂයෙකුටම එලෙස පාද තුනක් හා අත් අටක් ඇද්ද? ඒ වගේම එහෙම තියෙනවා නම් කියලා ඉතින් ප්‍රශ්නයක් අහනවා. මේ කුවේර කියලා මෙතන පෙන්නන්නේ යක්ෂය කියලා කිව්වද? සතර වරන් දෙවියන්ගේ එකිනෙක ගැන මේ කියන්නේ. දප්‍රාස්ත විරුඩ විරූපාක්ෂ වෛත්‍රවල කියන සතර වරන් දෙවියන්ගේ එකිනෙකට කියන නම තමයි කුවේර කියන්නේ. මේ යක්ෂයෙක් නෙමෙයි මේ චාතුරු මහා රාජිතේ ඉන්න දිව්‍ය රාජිතේ. දැන් මෙතන පෙන්නන්නේ මේ පාද තුනක් කියනකොට මොනවද පාද? දැන් පාදේ කියන අපි හිතා ඉන්නේ මේ කකුල් වලට විතරයි අපි දන්නේ. මේ භෞතික වශයෙන් කිව්ව අතන එක අදහස විතරයි දන්නේ. පාද තුනක පිහිටලා යමක් කරගන්නකොට අපි පිහිටනේ වදින දෙවියෙක් වෙන්න නම් දෙවියෙක් වෙන්න අවශ්‍ය කරන්නා වූ සීලයක් ඕන. දෙවියෙක් වෙන්න අවශ්‍ය ශ්‍රද්ධාවක්, සීලයක්, ෘතයක්, ත්‍යාගයක්, ප්‍රඥාවක් තියෙනවා නම් ඒ තුලින් ඔහු දෙවියෙක් වෙනවා. ඒ තුලින් ඒ හේතු කරගෙන දෙවියෙක් වුණා නම් ඔහුගේ ශ්‍රද්ධාවට, සීලයට, ෘතයට, ත්‍යාගයට, ප්‍රඥාවට පාදක වුණ කාරණා තුනක් තියෙනවා. අලෝභයේ පාදකයි, අද්වේෂයේ පාදකයි, අමෝහයේ පාදකයි. ඔන්න පාද තුන. ඔන්න මේ පාද තුනේ ගිහිල්ලා තමයි ඒ දේවත්ක ලැබෙන්නේ. කකුල් තුනක් නෙමෙයි මේ කියන්නේ. දැන් මේ ලෞකික අදහසින් ගත්ත වතෙන්ද පුංචි කෑල්ලක් අල්ලගෙන මේව තෝරන්න ගියාර වාගේ. අපි විශාල කොළොප්පකට පැතිල්ලකට වැටෙනවා. ඒක පාද තුනක් තියෙනකොට පාද තුනක් තියෙන සත්වයෙක් මේ ලෝකේ පහල වෙලා නැහැ. අපාදකෝ හිමේ මෙත්තං මෙත්තං දිපාදකෝ හිමේ චතුප්පදෝ හිමේ මෙත්තං මෙත්තං බහුපදෝ හිමේ. අපාදක දිපාදක චතුප්පාද බහුපාද විතර ත්‍රිපාදක සත්තු යෝගේ නැහැ. ත්‍රිවිල් තිබුණාට හරියන්නේ නැහැ. ඒ රෝද තුනේ හදලා තිබුණාට ඒ જાතිය සත්තු හට ගන්න. ඒනේ අපි දකින්න ඕනේ. ත්‍රිපාද සත්තු ලෝකේ නැහැ. එක්ක කකුල් නැහැ. එක්ක කකුල් දෙකක් තියෙනවා. එක්ක කකුල් හතරක්. අත් දෙකයි කකුල් දෙකයි කියලා හතරක් බිම තියෙනවා. ඒක බොහෝ කොටක් බිම තියෙනවා. තුම්පලක් බිම කියලා හිතන් උපදින සත්තු නැති නිසා. ත්‍රිපාදක සත්තු කොහොමද ලෝකේ කොතරකවත් නැහැ. ඉතින් ඒ නිසා මේ පාද තුන කිව්ව මොකද්ද? සීලේ පිහිටියමද, අලෝභයේ පිහිටලා, අද්වේෂයේ පිහිටලා, අමෝහයේ පිහිටලා හිතන් කරගත්ත පින තමයි මේ දේවත්වයටපත් වෙන්න හේතු වෙන පාදකම. මෙන්න මෙතන හිටියට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙආකාරයි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. අන්නේ අටාතේ වැඩ කළා තමයි අත්තරකින් යුත එතෙන්ට ගියේ. දිව්‍යමය ගුණයටපත් වෙන්න සුගතියට හේතු වෙන්නේ. එතකොට කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. එබඳු වන්නා වූ කම්මස කත සම්මාදිට්ඨිය කියන සම්මාදිට්ඨිය තිබෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ වෙන්ච්ච සම්මාදිට්ඨිය. ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ වෙන්නේ මොකද? දාන දීමෙන් නත්ති දානං නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුකර දුක්ඛතානං කම්මානං පලං විපාකං මේ ආදි වශයෙන් මිත්‍යා දෘෂ්ටි 10ක් පෙන්වනවා. දානේ විපාක නැහැ. ඒ වගේම නත්ති ඉත්ත ඉතු කිරීම වල විපාකයක් නැහැ. ඒ වගේම හෝම පූජාවෙන් ලැබෙන විපාකයක් නැහැ. ඒ වගේ පින්පව් කියලා දෙයක් නැහැ. මෞට සැලකීම කියලා විශේෂයක් නැහැ. පියාට සැලකීම කියලා විශේෂයක් නැහැ. මෙලුවා කියලා එකක් නැහැ. පරලෝකයට ඕ බොරු කතා. ඔය ආදි වශයෙන් ගන්න මේ මිත්‍යා දෘෂ්ටිය ගන්නේ නැතුව ඒක විශ්වාස කරලා. ඒ දසවස්තුක සම්මාදිට්ඨිය යම් කෙනෙක් පිළිපදියන. මෙන්න මේ සම්මාදිට්ඨිය ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන සම්මාදිට්ඨිය. යම් මිනිසෙක් මේ සම්මාදිට්ඨිය අලෝභ අධේස අමෝහේ පිළිපදෙමි. මෙන්න මේ සම්මාදිට්ඨියෙන් යුතුව දානීය විපාක ඇති බව පිළි අරගෙන ඒ වගේම ඊ යුතුයම් මිතු කිරීම ආදී විපාකයක් යහපත් විපාක තියනවා කියලා පිළි අරගෙන හෝම පූජා විතර ගින්නලා දෙන පූජා ආදී වදවන්නා වූ දානමය පූජාවල විපාක තියනවා කියලා තේරුම් අරගෙන පින්පව් තියනවා කියන එක විශ්වාස කරලා මෞත හැලකීම් පියාට සැලකීම විශේෂයක් තියෙනවා කියලා විශ්වාස කරලා මෙලොවට ආපු පරලොවක ආපු ගමනකින් මෙලොවට ආපු හැටි මෙලොවෙන් පරලොවට යන හැටි මේක බොරුවක් නෙමෙයි එහෙම ගමනක් තියෙනවා ඒක ඒ හැප්පේ විශ්වාස කරලා මෙන්න මේ විදිහේ මේ දසවස්තුව විශ්වාස කරන ගුණයක් වෙනා මිත්‍යා ඒක සම්මාදිට්ඨිය දසවස්තුව සම්මාදිට්ඨිය තමයි අන්න ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට සුගතියට හේතු වෙන සම්මාදිට්ඨිය ඔය සම්මාදිට්ඨියට අනුකූලව ඉඳලා යම්කිසි යහපත් දෙයක් ගැන කල්පනා කරනවා එබඳු වන්නා ලෝකයක පාපය කරෙන විනාශයට පත් වෙන හොඳ නැහැ ඒ සමා වෛර කරන්න හොඳ නැහැ අව්‍යාපාද සංකල්පනාව නගනවා එබඳු වන්නා තත්ත්වය දැනගෙන දූෂ්‍ය හිතකින් හිංගි හිංසා කරන්න හොඳ නැහැ අවිහිංසා සංකල්පය දරනවා කාම සාගත පාප සාගත පැත්ත සමග එකතු වෙන්න හොඳ නැහැ කියන වින්ින් ඉන්නවා කියන්නේ එකම සංකල්පනාව දරනවා මෙන්න මේක ලෞකික වූ කෙලෙස්යි තු සුගතියට හේතු වෙන සම්මා සංකප්පය ඒ නිසා බොරු කියන්න හොඳ නැහැ කේලම් කියලා අනුන් හවත්තන්න හොඳ නැහැ පරුස වදන කියලා බිඳවන්න හොඳ නැහැ ප්‍රලාපයෙන් අනුන් මුලාටපත් කරන්න හොඳ නැහැ මේ යහපතේ පිහිටවා ගන්න ඕනේ කියලා මේ කියන වදනේ ඉන්නවනම් ලෞකික සම්මා වාචා ප්‍රාණඝාත කරන්න හොඳ නැහැ හොරමරවට්ටා කරන්න හොඳ නැහැ සුරාසූ දුරාචාරාදී කරමින් එබඳු වැරදි කටයුතු කරන්න හොඳ නැහැ මේ වෙන්නේ ඉඳලා කියලා හිතන සම්මා කම්මන්තේ ලෞකික සම්මා කම්මන්ත දෙහැමින් සාමයෙන් උපයාගෙන ජීවත් වෙනා හොරෙන් බලෙන් මංකොලෙන් කපටි කංගොලි වෙලෙන් කපටි වෙලඳාන් වලින් කපටි හොර කිරුම් මිනුම් වලින් මෙහෙම වංචා වැඩවලින් ජීවත් වෙන හොඳ නැහැ දෙහැමින් සාමාන්‍යයෙන් හරි හම්බ වෙනවා ජීවත් වෙනා කියලා ඒ ජීවිතය ගත කරනවා නම් ලෞකික සම්මා ආජීවය ඒ වගේ ඉඳගෙන පාපයන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා නම් පින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කරනවා නම් ඒ ආකාරයෙන් උත්සාහ විරින් කරනවා මේක තමයි ලෞකික සම්මා වායාම මෙන්න මේ නිසා මට සුගතියට යන්න පුළුවන් සුගති මාර්ගයේ මේකයි ඇසී කරන නායක සම්මා සතිය ලෞකික සම්මා සතිය. ඔව් ඒ සමීත ඇදිලා ඉන්නවා නම් ඒක ලෞකික සම්මා සමාධි. මෙන්න මේ අටාතේ වැඩ තිබුණ නිසා එයා ඒකාන්තයෙන්ම ඒ හේතුවෙන් ඔය කියන වේර කියන වලට ගිහිල්ලා උපදිනවා. වේර කියලා කියන්නේ මොකද්ද? වෛරය. කූ කරනවා කියන්නේ වෛර කරන්න. වෛර කරන්නේ ඇතිකම නිසා යමෙක් හදගත්තා නම් ඒ කූ වේර දේවතාවක් කූ වේර දේවතාවක්. එතන කුවේ. වෛර කරන්නේ නැතුව ඉන්නේ ඔය දහම් දැනගෙන. ඒ නිසා ඒක දේවගුණයක්. ඒ දේවගුණයෙන් දෙවියෙක් වෙනවා ඔය තත්ත්වයක් පිළිතල. එතකොට මොකද වෙන්නේ? වර්ණාක්තිය තියෙනවා. දැන් මේ සුද්ධතාවයේ මේ ලෞකික සුද්ධතාවයේ මෙන්න මේ ලෝභ ධර්මයේ කළොත් අඳුර වෙලා යනවා. එහෙනම් ඒක කරන්න හොඳ නෑ. ඔබ දකින්න. මෙන්න මේ ද්වේෂ ධර්මය නිසා රතු වෙලා යනවා. ඇස් රතු වෙන වැඩ කරන්න එපා කියන්නේ. අන් රතු වෙන එක දකින්න. මෙහෙම කළොත් තමයි ඇස් රතු වෙන්නේ. වර්ණාක්තිය හැදෙනවා. ඒක ඒවා කරන්න හොඳ නෑ. අන වර්ණාක්තිය තේරුම් ගත්තාම එයාට වර්ණාක්තිය තියෙනවා. මෙන්න වර්ණා කරන්න හොඳයි. මෙන්න මේ යහපත් කටයුතු වර්ණා කරන්න සුදුසු. ඒක දකින්න. වර්ණාක්තියක් තියෙනවා. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් දහම හැදෙනවා. මෙන්න මේ නිසා වර්ණාක්තිය විහිදෙනවා. එහෙනම් මේ සතර ලෝකේ පාලනය කරන්න සතර රන්දිවියන්ගේ පාලනයට සුදුසුයි. සුදුසුයි පාලනයට දාන්න බෑ. දේව පාලනය. දේව ධර්මයේ තුළ පාලනයේ රුසිය හැටියට තෝරාගත්තේ ඔය ගුණ තියෙන නිසා. මේ එකයි ඔතන තියෙන්නේ. මේ ඕක කරගන්නේ මොකද්ද? භෞතික ලෝකේ මේ ලෝකේ තියෙන අර බාහිර අයගේ අදහස් වලින් ලෞකිකව පින්නපු පොඩි මාත්‍රියෙන් අදහස් අරගත්තාම මැවෙන්නේ අපි. කකුල් තුනක් තියෙන හතුවිට ඇස්ගෙඩියක් එළියට වැහැපු අතරක් තියෙන විකෘති අතරක් තියෙන අමුත්‍යාජිකෙක් මැවිලා හිටනා හිතේ. අන්න ඒක තමයි යථාර්ථය දැක ඇතුවහම මැවෙන්නේ. ඉතින් ඉස්කන්ද කුමර 3-6යි 12යි නිර්මාණයේ යක්ෂයන්ට සමානතාවයක් පෙන්වන්න කරනවා නේද කියන්නේ. මොකද අර අපෙන යක්ෂය කියලා කුවේරේ යක්ෂයා කියන වචනේ හදාගත්ත නිසායි කියන්නේ. යක්ෂ කියන වචනයක් තියෙනවා, යක්ක කියන වචනයක් තියෙනවා. මේ යකයි යක්ෂයයි තේරුම් ගන්න ඕනේ. යක්ෂ කියන වචනේ යක්කු කියන වචනේ තේරුම් ගන්න බැරුව මේ පොත්වල පවා, පාලියේ පවා. ඔය පද දෙකේ දෙකම එක අර්ථයක් වාගේ අරගෙන අර්ථ පෙන්නනවා. යක්ක කියන්නේ යසක් ක්ෂය කර දමන නිසා. යසක් කියලා කියන්නේ සැප සම්පත් හොඳ බෑ. සස්රීගතේ ක්ෂය කරලා දමන අර්ථය කියන යක්ක. යසත් ඇසුරු කරන්නේ කවුද? යස්ස. යසත් ආශ්‍රය කරන නිසා යස්ස වෙනවා. යසත් ක්ෂය කරන නිසා යක්ක වෙනවා. යස්සයි යක්කයි දෙක. ඉදා ශබ්ද වශයෙන් ගියාපුවාම යස්ස යස්ස හැටියට යක්ක යක්ක හැටියට දිනනවා. යක්කට යක්ක කිව්වා, යස්සට යස්ස කිව්වා. පව කාලයකින් මම පොත්වලට ගන්න ගියාට පස්සේ පදේ අර්ථය ගන්න බැරුවාම යක්කට යස්ස කියලා ලියව, යස්සට යක්ක කියලා ලියව. යකයි යස්සයි දෙන්නම එකෙක් වුණා. දැන් මිනිස්සුන්ට තෝරා ගන්න බැරුණා යකා කවුද යස්ස කවුද. චක්‍ර දෙවියන්ට යස්සේ කියලා කතා කළා බුදුරණවහන්සේ. අවුදි ගන්නවා. යකා කියන එක කියනවා, ඒකම මල යකා කියලා. ඒකම කියන මහ දරුණු හවුද්‍ර නීච වැඩ කරපු එක. යසත් සේ කරපු එක. ඒක නීච වෙලා උපදින. ඒක යකා. යස්ස වෙලා ඉන්නේ යසත් ඇති එක නා. යසත් හැත්තා. සත්‍රික පුද්ගල. එයා යස්ස. මෙයා කුවේර යස්ස. ඒ වගේම හක්ක යස්ස කෙනෙක්. යසත් ඇති එක. ශ්‍රේත පුද්ගලේ. ලෝකයේ ඇති. මේ යස යකා නෙමෙයි. යකා කියන එක අර්ථයක් තියෙනවා. ඒක තව ලෝකෙක ඉන්නේ. අර කුරුදි වෙයින කියලා එකක් තියෙනවා. උණ්ඩ ගිහිලා ඉන්නේ ඒකින්නේ. ගිනිහි දාගෙන ඉන්නවා. ඒක උන්ගේ පැත්තක් වෙන් කරලා. ඒක තමයි අර දේවතාවෝ ගිනිහිලා ඉඳන් උන්ගෙන් අනික් අයට කරදරයක් නොවෙන්න උන්ට අවශ්‍ය සැප පහසු ගන්නසාර කරලා තොපි මෙන්න මේක හිටපියව කියලා. උන්ට වැඩිද ලෝකෙ බිමක් තියෙනවා. ඒක කුරුදි වෙයින කියලා කියනවා. ඒකට ගිහිල්ලා ගන්නවා. ඕක ඊටපල්. කුරුදි වෙන කියන එක තමයි ඉතින් අපි අද කියන්නේ අර ඩොමිනාති කෝණේ කියන්නේ මේ ලෝකෙ කියන්නේ. හොයාගන්න බැරිද? උන්ගේ පැත්තට කාටවත් යන්න දෙන්නේ නැහැ. යාමන සත්තාන. ඒ වැදතර කාටවත් යන්න බැහැ. මිනිසුන්ට ආක්‍රමණය කරන්න බැහැ. ඉතින් ඒක තමයි කුරුදි වෙන කෙනෙක් තමයි තියෙන පැත්තේ. ඉතින් ඉත්කන්ද කුමාර 3-6 ඇද්දලා මේවා අපි ඕන්තර විග්‍රහ කරලා තිනවා. කොහොමද 3-6 ඇද්දනේ, කොහොමද 12 ඇදුනේ? මයුරා කවුද? නය අල්ලගෙන ඉන්නේ මොකද? මොනවාලා නය ඇමරිකාගෙන ඉන්නේ මොකද? විතර ඒ ඔක්කොම විස්තර පෙන්නලා දිනවනේ. ඉදිරියට අපි මාත්මේ කර පොතක් පටක් කරලා දිනා. ඒකත් හොඳට විග්‍රහ කරලා දිනා. මේක ඉදිරියේදී ගන්නත් හම්බ වෙයි. ඔයගෙ දකින්න ඕන. දැන් මේක හරහා උභහන්සේ පින්දීමේදී නවග්‍රහයින්ට සහ අපල දුරු වීම පිණිස පින් ලබා දෙන ලදී. මේ කතරම් ධර්මානුකූලද කියන එකයි මේ අහන්නේ. දැන් මේක හුඟක් හොඳයි වැදගත් වෙන ප්‍රශ්නය අහන්නේ. මොකද මේ කාලේ වෙනකොට සත්‍ය නැති වෙනවා. මේ ග්‍රහය කියලා කීයක් කොටසක් ඉන්නවද? මේක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයිද? ගහතාකින් කරිසන්දි සාරකා කියලා බුදුරණන් හත්තේ දේශනා කරලා තිනා ග්‍රහය මොනවා කරන්නද කියලා අහලා තිනවා. දැන් මේ જાතිය කතා හුඟාක් විප්ලවීද මේ සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන කාලයක් මේ තියෙන්නේ. ඉතින් මේ ග්‍රහය තෝරා ගන්නත් ඕනේ, ග්‍රහ මණ්ඩල තෝරා ගන්නත් ඕනේ. ලෝකේ ග්‍රහ මණ්ඩල වලට අධිපතිව ඉන්නයි තෝරා ගන්නත්. මහා සමයේ සූත්‍රයේ දේශනා කරනකොට පෙන්නනවා නවග්‍රහ දේවතාවෝ ඉතින් තාවා කියලා. නවග්‍රහ දේවතාවෝ කියන්නේ ඔය කියන රවිචන්ද කුජබුද ගුරු සුප්‍රාදී වශයෙන් කියන ග්‍රහ වස්තු නෙමෙයි. ඔය ග්‍රහ වස්තු ඇතුළු කරගෙන පරිසරයක් හද ගන්නවා. ඒවට කියනවා මණ්ඩල. චන්ද්‍ර මණ්ඩලය, සූර්ය මණ්ඩලය, කුජ මණ්ඩලය, බුධ මණ්ඩලය, සිකුරු මණ්ඩලය, ඉතින් ඒ ආදී වශයෙන් ගුරු මණ්ඩලය. මේ මණ්ඩලය කියන්නේ මොකක්ද? මණ්ඩලයයි ග්‍රහයයි හඳුනා ගන්න ඕනේ ඉතින්. ග්‍රහය කියන්නේ යම්කිසි ග්‍රහ වස්තුවක්. ඒ ග්‍රහ වස්තුවේ වැටෙන ආලෝකය පරාවර්තනය වෙලා මේ මනුෂ්‍ය ලෝකෙට ඇදලා එනකොට මේ උඩ තියෙන වායු මණ්ඩලයක් තියෙනවා, වායු පටලය. මෙන්න මේ වායු පටලයේදී ඇති වෙනවා එක්තරා විදිහක රසායනික සංයෝගයක්. අන්‍ය සංයෝගී තමයි ඒ ආලෝක ධාරාවක් බවට පත් වෙන්නේ. තරුවගේ අපිට පේන්නේ. තරුව නෙමෙයි ඔය පේන්නේ තරුවෙන් විහිදෙන ආලෝකයේ මේ වායු වායු මණ්ඩලයට වැටිලා. වායු මණ්ඩලයේ ප්‍රදේශයක එක්තරා විදිහක අනුකූල පරිවර්තනයක් හට ගන්නවා රූප කලාව. ඒවේ ආකාරය තමයි අපිට පේන්නේ. එහෙනම් ඒ ග්‍රහයාගෙන් විහිදෙන කිරණ ඇයිදලා මේ වායු මණ්ඩලයට වැදෙනකොට එහි ඇතින පරිවර්තන හතාවක් හට ගන්නවා ආලෝක මණ්ඩලය. මෙන්න මේ ආලෝක මණ්ඩලය තුල තියෙන්නේ ඒ ඒ ගැළපෙන දේවතාවන්ගේ විමාන හත ගන්න ප්‍රදේශ. ලෝකයේ බොහොම තේජස් ඇතුව උග්‍ර තේජස් ඇතුව කටයුතු කරලා ඒ වගේම කාර්යක්ෂමව කටයුතු කරලා මිනිසු පොළොව වල යහපත් විදිහට මෙහෙම කටයුතු කරන හරියට සූර්යයා වගේ ජීවත් වෙච්ච කෙනෙක්. ලෝකයේ ආලෝකයක් දුන්න කෙනෙක්. මෙන්න මෙබඳු ආලෝක ගති ලක්ෂණ ඇති කෙනාගේ ගතිය මොකද්ද? සූර්ය ගති ලක්ෂණ. මේ සූර්ය ගති ලක්ෂණ ඇත්තා මනුෂ්‍යත්වයේ ඉක්මවලා දේවත්වයෙන් කටයුතු කරුවා නම් එයා සූර්ය දේවතාවය කියලා උපදිනවා. එයාට ගැළපෙන ලෝකේ තමයි සූර්යාගින් එන කිරණ මේ ආකාශ දේවතාවය කියලා උපදින්නේ. ආකාශයට වැදිලා හිටන් වායු මණ්ඩලයේ යම් ප්‍රදේශයක් ආලෝක කරනවා. මෙන්න මේ ආලෝක මණ්ඩලයේ තමයි ඒගොල්ලන්ගේ ගැළපෙන ලෝකේ. ඒ ලෝකේ විමාන පහළ වෙලා පුණ්‍ය ඍද්ධිය පහළ වෙලා ඒ විමානේ ගිහිලා ඒ දේවතාවෝ ඉන්නවා. මෙන්න මේ ආයත කියනවා සූර්ය ග්‍රහ දේවතාවෝ. ලෝකයට බොහොම කරුණාවේ හිත හොඳ වැඩ කරමින් මුරුදු ගතියෙන් යමෙ ජීවත් වෙලා දේව ගුණේ වැඩුවා නම් එයා චන්ද්‍රයා සමානව ජීවත් වෙච්ච කෙනෙක්. මෙන්න මෙහෙම කෙනා යම් දේවතාවෙක් වුණාම චන්ද්‍ර දේවතාවෝ කියන චන්ද්‍ර මණ්ඩලයෙන් ලැබෙනා වූ කිරණ මේ පෘථිවියට වැටෙනකොට ආකාශයේ කොටසක් ඒ වැටෙන කිරණ නිසා පරිවර්තනෙච්ච පුල්ලියක් හැදෙනවා. ඒක අපි මේ උඩ බලපුවම හද කියලා අපිට පේන්නේ. ග්‍රහ වස්තුව නෙමෙයි පේන්නේ, ග්‍රහ වස්තුවේ වැටෙන ආලෝක මණ්ඩලය. ඔන්න මේ මණ්ඩලය තමයි චන්ද්‍ර දෙවිවරුන්ගේ විමාන හටගන්න චන්ද්‍ර ලෝකය. චන්ද්‍ර දෙවියන්ගේ ලෝකය. ඒක තමයි ඒ අය. ඒ වගේම යම් කිසි විදිහට යුද්ධ කරන, තරඟ කරන මේ යාති කටයුතු වලදී තරඟකාරීව ලෝකයට යහපත කරන කොටසක් ඉන්නවා. විනාශයක් කරන අය නෙමෙයි. තරඟ කරලා යහපත ජයග්‍රහණي අරන් දීලා මේ විදිහට කරන කොටසක් ඉන්නවා. බාධකයක් ආපහව තරඟ කරලා බාධකේ ජය ගන්නවා. කවුරුහක් ගහලා බැලලා නෙමෙයි. දැහැමි තරඟයකින් ජය අරගෙන ජයග්‍රහණي ලබා දෙනවා. මෙන්න මේ විදිහේ විප්ලවීය විදිහට යහපත් විප්ලවකින් තරඟකාරීත්වයෙන් යහපත් දේවගුණ වැඩු කෙනෙක් ඇත්නම් කුජ දේවතා කොටාසේ ගිහින් උපදිනවා. කුජ ග්‍රහයාගෙන් එනා වූ කිරණ මේ පෘථිවියට වදිනකොට ඒ වායු මණ්ඩලයේ එක ප්‍රදේශයක් ඒ කිරණ නිසා ආලෝකයලා හිටිනවා. අන්නේ ප්‍රදේශය තමයි කුජ දේවතාවන්ගේ විමාන. ඒ දේවතාවෝ ඒ තියෙන්නේ. මෙන්න මේ බුදු ගුරු ආදී ඒට අනුකූල වන්නා කටයුතු කරපු අය ඒ දේවත්වයෙන් කියලා ඒ අනුකූල වන්නා විමානයේ උපදිනවා. මේගොල්ලන්ට කියනවා ග්‍රහ දේවතාවෝ. නවග්‍රහ දේවතාවෝ කියන්නේ මෙන්න මේ ග්‍රහ වස්තු නෙමෙයි. ඒක ඒගොල්ලෝ මෙහි යමක් කරලා ජීවත් වෙලා එහි ගිහින් උපන්නා. දැන් විපාක වශයෙන් පුණ්‍ය ඍද්ධියක් ලැබෙනවා. ලැබූ පුණ්‍ය ඍද්ධිය නිසා කරන කර්මයේ කරන විලායේ තිබුණ බලයට වඩා දහස් කෝටි ගණන් වැඩි විදිහට බලයක් ඇතුවේ. විපාක ඍද්ධියක් ලබාගෙන ඉන්නවා. හැබැයි එදා සිට මේ ගති ලක්ෂණ යදක් තියෙනවා. ලෝකයේ යහපතක් කරලා ලෝකයේ ඇතුළේම තියෙන යහපතක් කරන්න පුළුවන් තැන ගිහින් උපන්නාට පස්සේ. දැන් මේ හපංක මේ මොකද කරන්නේ? එදා කරපු වැඩි එදා දසදහස් ගුණේ ලෝකෝර දැන් කරන්න පුළුවන්. මෙන්න මේ ටික අපහු අනුකූල මනුස්සයාට දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි කොච්චරකත් ඒ ලෝකවල ඉන්නේ තවම පුරුතජන නිසා. තමා යම්කිසි දෘෂ්ටියක තමායි ප්‍රිය කරන පැත්තක හිටියත් ඒ ප්‍රිය කරනාපු පැත්තේ ඉන්න අයට දැනුත් කැමති. තමාගේ පක්ෂයට උදව් කරන්න කැමති. ඒ නිසා අපි අද ඒ තැනට අනුකූල කටයුතු කරගෙන ඉන්නවා නම් අන්නේ අය කැමති එබඳු අයට උදව් කරලා අපි අදහස් දරන අපිට ප්‍රිය කරන අපි කැමති අදහස් දරන අය ඉන්නේ. ඒගොල්ලන්ට අපි අපේ පුබන් වන්නා ශක්තියෙන් අපි උදව්වක් කරමු කියලා. අන්නේ ඒගොල්ලන්ගෙන් එන ආශිර්වාදයක් ලැබෙනවා. මෙන්න මේ ආශිර්වාදය තමයි ග්‍රහ දේවතාවගේ ආශිර්වාදය. යම්කිසි අපල කියන්නේ මොනවද? දැන් අපි යම්කිසි පාපයක් කරපුවාම කරන ලද පාප කර්මයට අවතින්න විපාකයක් අපිට භුක්ති විඳින්න වෙනවා. කර්මයක් කරපුවාම විපාක භුක්තියක් එන්නේ කොතනින්ද? මොනවා නිසාද? කර්මයක් කළා. කරපු කර්මයේ කරපු ක්‍රියාවලියට ගත්ත ගතයි හිතයි ඔක්කොම එතන ගෙවුණා ඉවරයි. හැබැයි ඒ ටික එතන ගෙවුණා. එක්තරා ශක්ති විශේෂයක් ගොඩ නැගුණා. මේක තමයි භවයේ හිටවු ශක්ති විශේෂය. දැන් ශක්ති විශේෂයට පුළුවන් ද අපිට පහර ගහන්න? දැන් කර්ම විපාක විදිහින්ද සිද්ධ වෙන්නේ කොහේ ගිහිලා එතෙන් ගිහිලා දැන් මිනිසෙක් කියලා උපන්න කියමු පෙර ආත්මයක කටයුතු කළා මිනිසෙක් කියලා අද උපන්නේ දැන් අද මිනිසයාට දුක් කරදරයක් හෝ සැප සම්පත්තියක් එනවනම් ඒක ලබා දෙන්න මොනවා තුලින්ද ලබා දෙන්න වෙන්නේ ඇහැට රූප තුලින් කනට ශබ්ද තුලින් නාසයට ගන්ධ තුලින් දිවට රස තුලින් කයට පොට්ටබ්බ තුලින් නේද ලබා දෙන්න ඕන මනස ධර්ම තුලින් එහෙනම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කිනියව ගොඩ නැගිලා ඇත කන දිව නාසය ශාරීරිය මන කියන මේවාට අරමුණු වුණාම ඒ තුලින් නේද විපාකයක් ගොඩ නැගෙන්නේ එහෙනම් කර්මයේ විපාක විඳින්න නම් අරමුණු ගොඩ නැගෙන්න අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන හට ගන්න ඕනේ අභ්‍යන්තර ආයතන විතරක් තිබිලා බාහිර ආයතන නැත්නම් විපාකයක් ගොඩ නැගින්නද නෑ විපාකයක් විඳින්න ගොඩ නැගින්නේ අභ්‍යන්තර බාහිර ආයතන නිස්පාදිනලා ඒවැය කටනේ සිද්ධ වී එහෙනම් යම්කිසි විදිහකින් අපි ග්‍රහයන්ගෙන් අපිට එනවා කියන්නේ මොකද්ද අපි විසින් කරන ලද පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක විපාකිනු ලැබසකන දිවනාසී ශාරීරිය මනකින් අභ්‍යන්තර ආයතන අපි ලඟාට ගන්නවා මම කිව්වා ඒක මම කිව්වෝ මොකද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර ලෝකේ නිස්පාදිනලා මේකට ධර්මානුකූලව වදින්න ඕනේ එකතරා ශක්ති විශේෂයක් ක්‍රියාත්මක කරන නිසා අපිට නොපෙනෙන ශක්ති විශේෂය බලවේගයක් ක්‍රියාත්මක කළා හොඳ පැත්ත කරපුවාද හොඳට වදිනවා හොඳේ වැහැදිලා වදිනවා නරක පැත්ත කරපුවාද නරකේ වැහැදිලා වදිනවා වදිනකොට මොකද වෙන්නේ විපාක ඵලයක් අපිට ලවන්න වෙනවා සැප හෝ දුක් වශයෙන් එන කර්ම විපාකයක් ක්‍රියාත්මක වෙන්න බෑ බාහිර ලෝකේ නිස්පාදිනේ නොවි අතකන දිවනාසී ශරීරේ මන නිස්පාදිනේ නොවි එහෙනම් මමයි මගේ කියන්නේ නම් මම සහ ලෝකයේ කියන යමක් නිස්පාදිනේ නොවුනනා කර්මයේ කරපු කර්මයේ විපාකයක් එන්නේ විදිහක් නෑ කර්මයේ විපාක දෙන්නේ ඔය දෙපැත්ත හැදෙන්න ඕන නා කර්මයක් විපාක දෙන්නේ ඔය එක හදලා විතර නිකන් එහෙනම් ඒකාන්තයෙන්ම කර්මයක් විපාක දෙන කෙනාට මේ විශ්වය තුල හැදෙන්න ඕනේ අනුකූල වැඩ පිළිවිල අන්නේ වැඩ පිළිවිල කොටස තමයි ඔය ග්‍රහවත් සහ ඒ සම්බන්ධ වන්නා ක්‍රියාවලිය ග්‍රහණය කලේ මොකද්ද ග්‍රහණය කිරීමෙන් වාස්තු කරපු දෙය ග්‍රහවස්තු හිතෙන් ග්‍රහණය කරවලා යම ඒකෙන් වාස්තු කලේක තමයි ග්‍රහ වාස්තු ගහ වාස්තු ගහ වාස්තු හැදෙන්නේ කොහමද මනෝ මනෝමය ඒ බලපාන්න ඇති දැන් ඒ දේවතාවෝ ඒ ගති ලක්ෂණේ ඇතුව කටයුතු කරපු කෙනා ඊට අනුකූල දෙන උපදින්නේ තේකින් අනුකූල දෙන උපදින්නේ අනුකූලව හැදිච්ච දෙන හිත වෙන්නේ මෙහෙමයි ඔයි දේවත්වයේ කියන එකේ දින කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං කියන එකේ උපදින දේව කොටාසයක් ඉන්නවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කරන වැඩකින් ඔහු පින් කරා ඒකටම ඈඳිච්ච පවකුත් තියෙනවා නะ. ඒ කියන්නේ කෙනෙකුට යහපතක් කරනකොට තව පිළිසෙන අය යහපතක් වෙනවා. දැන් මේ જાතිය වෙන කල්ල සුක්ඛ කර්ම. කළු සුදු මිශ්‍ර කර්ම කියලා. දැන් අපිටම සමාජයේ යම් කිසි පිරිසකට නැගිලා දිනු වෙලා ඉන්න පිරිසක් පාලනය පා ගන්න හදනවා තව කොටසක්. අසාධාරණ විදිහට පාගල විනාශ කරන්න හදනවා. දැන් මේලාදී දහසක් පුද්ගලයන්ට පාඩුවක් එන්න පුළුවන්. එක පුද්ගලයෙක්ගේ අපරාධය. දැන් මේලාදී යම්කිසි රජයක තේජස්වී විදිහට සූර්යයා වැනි ගති ලක්ෂණේ රජේ බබලෝවි තේජස් ගති හද පාලනය කරන රජෙක් ඉන්නවා. දැන් මේ රජුරවන්ට ඕනකම තියෙනවා දැහැමි සමාජයේ නගාසිතුවන්. හැබැයි දැහැමි සමාජයේ නගාසිතුවීමේ බලාපොරොත්තු වෙන කටයුතු කරනකොට ඒක හතුරෙක් ඉන්නවා පේනවා. ඒක විනාශ කරන්න. දැන් රජුරවන්ට සිද්ධ වෙනවා බලහත්කාරකමින් දඩුවම් කරලා හතර මර්ධනය කරන්න. හැබැයි හතර මර්ධනය කරන ඌ එකේ තියෙන පුද්ගලික ඊර්ෂ්‍යාවකට ක්‍රෝධයකට වෛරයකට නෙමෙයි. පොදු සමාජයේ තියෙන අයහපත දැකලා ඒකෙන් පොදු සමාජයේ බේරගන්න ඔහු කෙරෙහි අනුකම්පා කරලා බැරුව යනවා. ඔහුගේ ජීවිතය මැද පවත්වා දෙනවා පාලනය කරන බැන උල තියන්න හරි වෙනවා. බලන්න හරි වෙනවා. සමහරවල් මේ වගේ කරන එමු ඉදිරියට වෙන අපරාධය බලාගන්නලා කියලා අනිකේම හිතුවා ගන්න ඌ උල තියලා පරණ ප්‍රසිද්ධි. නෙයි ගණුවන් දීලා පරණ. අපටි ඒ වැඩේ කරන්න ගියොත් අපිට සිද්ධ වෙන්නේ ඔකයි කියලා කරන්න හිත හදාපෙමු එයින් නවතගින්න අපර වෙනවා. අර වැඩි සමාජයකට යහපතක් වෙනවා. දැන් මෙතෙන්දි කාරණා දෙකක් කළා. එකක් තමයි සමාජයේ යහපතට විශාල සේවයක් කරපු එක. අනික තමයි ඒ සේවයේ සඳහා ඒකට නොගැලපෙන්නාද හිංගියක් කරපු එක. ওই දෙකම ඔහුට සම්බන්ධ වෙනවා. ඔහුගේ මනස ඒකෙම තියෙනවා. හරි බොහෝ දිනෙකට යහපතක් කරන්න හොඳයිද යහපතක් කරන්න ගත්ත මානසිකත්වයේ බොහොම බලවත් පිනක් ලබා දෙනවා. අස ඒකට විරුද්ධ වෙච්ච අසත්පුරුෂයා කියන්නේ ගුණේ හීනේ. ගුණහීනිය අර කරපු හිංගියක් පාපයක් වෙනා නමුත් කිලෝ එකක් නම් අර කියන හොඳ වැත්ත ග්‍රෑම් එකයි පව්. පව් ග්‍රෑම් එකට කිලෝ එක පින් අයින් කරන්න බැරි නිසා දෙවියෙක් කියලා උපදිනවා. හැබැයි දරුණු ගතියක් තියෙනවා. වරද කරපු එකට පහර ගහන ගතිය තවත් තියෙනවා. ඒ මට්ටමින් අර දේවත්වයේ ලැබු ශක්තිය ඉවර කරන්න බැරි නිසා ග්‍රහ දේවතාවට ප්‍රශ්නයක් වෙන්නේ. එයාවි දෙකම කරනවා. හැබැයි අසාධාරණ විදිහට නෝකේ දයහවට කරන පුද්ගලයාට විරුද්ධයි. එයා කියනවා පංච දුස්චරිතයෙන් වෙන්ව යහපත්යේ දෙහැමසේ කටයුතු කරන පුද්ගලයාට ග්‍රහයෝ අපල නොකර. ඔබ වේදීත් පිළලාදී. ගහය අපල කරන්නේ නැහැ යාට කියලා. එහෙනම් මොකද? ගහය අපල කරනවා කියනවා දේවතාවෝ ඉන්නවා ගහ දේවතාවෝ. ඒ අනුසාරින් හි ඉපදිලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි ක්‍රියාත්මක කරන්නේ. ධර්මතාවයෙන් කොටස ක්‍රියාත්මක වෙනවා. අනුකූල දෙන කටයුතු කරපු පුද්ගලයන් කොටස ක්‍රියාත්මක වෙනවා. ওই දෙකම ඉන්නවා. ඉතින් ওই දෙකේදී අරගෙන ස්ථාන පාලනය කර ගැනීමේ පුණ්‍යීය දෙවියන්ට තියෙන නිසා යම් කිසි අපලයක් අපිට එනවා නම් ඒ අපලේ ආපු කාරණේ අපි හිතෙන් දුරු කරලා මින්මතු එබඳු වැරදි මම කරන්නේ නැහැ. එබඳු අනුත් හිංගි හිංසා කරන්නේ නැහැ. නැගෙන සමාජයේ නැගෙන පුද්ගලයාට වෛර කරන්නේ නැහැ. මම එබඳු ගුණේ පිළිහෙනවා. මින්මතු මං යහපත් පැත්තේ. කවිගේ දේව පැත්තේ. ඒ ගුණයට මං ගරු කරනවා කියලා ඒ ගුණේ යම් කිසි කෙනෙක් කටයුතු කළානේ. කවි දේවතාවුට ප්‍රශංසා කරනවා. තමන්ට බලයක් දෙන පුණ්‍යීයදීන් ඔහුට ආශිර්වාද පතුල ඔබද පැත්තේ වෙනවා. ඒකේ ඒගොල්ලන්ගේ පුද්ගලියෝ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? හවි අපලේ දුරු වීමට හේතු වෙනවා ඔය උපකරණ. ඉතින් මෙහෙම ක්‍රමයක් තියෙන නිසා තමයි ඒක කරන්නේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අනුන්ගෙන් වෙන්නේ කොහොමද? වෙන ලෝකේ වෙන විපාක සිද්ධියට වහල් වෙලා ඉන්න එපා. ඕකේ මුල බලපන්. මුල මොකද්ද? උඹලා කරගන්න කර්මය. එහෙනම් ඕකට උපමා නියම තැන මොකද්ද තියෙන්නේ? මුලින්ම කපපන් කර්මය. මුල කපපන්. එහෙනම් 10 වුණා කරන්නද? උඹලා කරගත්තේ නෙවෙයි ඉන්නේ. පාරකා බලවා කරන්නද කිව්වේ? ඒක බලයක් නැහැ කියන එක නෙමෙයි. නොපැලකිල්ලෙන් කටයුතු කළා මිනිහෙක් ගින්දරයට පැනලා කොහොම හරි ඇඟිලි ගහලා අත පුච්චා ගන්න. අතේ දියපට ඇවිදලා අතට පිඹෙව මෙත කීට පට්ටපල් ගින්දරකක බයින. දැන් මොලයා තියෙන මිනිහ කොතෙන්ද ගිහ ඕක බලා හිටිය තහනවා. ඇයි මොඩියෝ ගින්දර මොනවා කරන්නේ උඹේ තියෙන නොපැලකිලි වත් අත පුච්චා ගන්නතර කියනවා. ඒ කියන්නේ ගින්දරයට පිච්චෙන්නේ නැහැ කිව්ව එකද? ගින්දරේ ස්වභාවය එහෙමමයි. නොපැලකිලි වත් කමින් දඟලු නිසා අත පුච්චා ගන්න. ගින්දරට බැන වැඩක් නැහැ. ඉන්දර මොනවා කරනවද පුච්ච ගන්න. ඉන්දර පලිය. අනිවාර්ය කතාවක් තමයි කියන්නේ තාරකා මොනවා කරනවද උඹලා කර කතා කරමු උඹලාට පල දෙනවා. තාරකා මොනවා කරනවද තාරකා වලට බැනලා. ඒ කාලේ මේ දුවි තාකද තාරකා කරන එකක් ඕක කියලා. හමකන පින්පෞලින් පල දෙන එකක් කියලා නෙමෙයි. ඒ ටික දන්න නිසා තමයි අර මෝඩ කතාව කියන්නේ තාරකා වලට බැන බැන ඉන්නද කී විතරක් එන සුරා ඉවරෙන්නේ නැහැ. ඕවයි කියන්නේ මිනිස්සු කල් කතා කරනවා. අනිවාර්ය තමයි බුදුරන් වහන්සේ දේශනා උඹලා කර කතා පින්පා උඹලට නා තාරකා මොනවා කරනවද? කින්කාරින් ගාලේ තාරකා කිව්ව ඕකද? ඕකේ අර්ථය තෝරා ගන්න බැරුව තාරකාවට මොකුත් කරන්න බෑ කියලා ඉතින් අදහසක් අරගෙන අද ධර්මයේ විරුද්ධ කතා කියනවා. නොකැලෙමින කතා. මේකයි කාරණා. මේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ අතාර. මාර කියන එකේ පුරක් දෙකක් ඉන්නවා. මාර කියන එකේ තියෙනවා මාර පස් දෙනෙක් ඉන්නවා. එයි වස මේ දේව පුත් මාර කියන්නේ එකනේ. කර්ම මාර, ක්ලේශ මාර, ඒවා අවිසංකාර මාර, මත්තු මාර, දේව පුත් මාර. මේ හතරක්ම අපතල ක්‍රියාත්මකගෙන කෙලස් ගති කෙලස් වල ලක්ෂණ එක්කෙනි දේව පුත්‍ර මාර කියන්නේ ඒ ගති ලක්ෂණයේ තුලින් ඒ කෙලස් වටිනවා කියලා. ඒ කෙලස් වලින් කෙලසින්ද අවසේ නැහැ. වින්දහම් කරගෙන හොඳින් ඉන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ තියෙද්දි පංචකාම සම්පත්තියේ ඉහෙලීම මුක්ති විඳ ක්‍රමහතාවක් තියෙද්දි ඇයි මේ අධ්‍යාව නැති කරගන්නේ? ඇයි මේක ඉවර කරගන්නේ? ඇයි මේ ඔකම දුකයි කියන්නේ? වේද සරසුමත් හා එකට වඩා තියෙද්දි ඒ කියන දෘෂ්ටිය ඉන්නේ. එනිසා යා ඒ දෘෂ්ටිය ඉඳගෙන ඒකෙන් තමයි ලෝකේ පාලනය කරන්න බලන්නේ. ඒක ඉක්මනවට කැමතිනේ. ඒක යාගේ දෘෂ්ටිය. යා පව කරන්න කියන කෙනෙක් නෙමෙයි. පින් කරගෙන මෙතෙන් තියෙන්නේ. කොච්චර සපසපත් ඉන්න එකක් ලෝකේ තියෙනවා. එහෙම එකක් තියේදී ඇයි මේකට දුකයි කියන්නේ? යාගේ දෘෂ්ටියෙන් යා ඒ සැප කියන එකේ ඉඳලා ඒක වර්ණනා කරනවා. ඒකට විරුද්ධව කතා කරනවට කැමතිනේ. ඒකයි මාර මාර්යාගේ ධර්මය ඕකයි. මාර ධර්ම කියලා කියන්නේ පින කියලා කියන්නේ අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් කටයුතු කරලා ලබන එක. නිවන කියන්නේ ලෝභක් සේන් ද්වේෂක් සේන් මෝහක් සේන් ලබන එක. අලෝභ ආදේශ අමෝහ කියන්නේ ලෝක පැවැත්මේ හොඳ පැත්ත. ඒ හොඳ පැත්තට කැමති. හොඳ පැත්ත කළොත් හොඳ පැත්ත කරපු හේතුයේ ඵලයේ හොඳ පැත්ත. නැහ කාම සුගතිය ලෞකික සුගතිය කියන්නේ ලෝකේ හොඳ පැත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ලෝකේ දුක් පැත්ත. සුගතියයි දුගතියයි දෙකම පැවැත්මනා පැවැත්මා අනිත්‍ය දුක නැත්තයි. එක් ගැඹුරුම දහම. පරමාර්ථ වශයෙන් පෙන්නුවේ. ලෝකය අනුව පෙන්නකොට ලෝකේ සැපයි දුකයි දෙකක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ සැප කියලා පෙන්නේ ලෝකෙ විඳින සැප නෙවෙයි. ලෝකය සැප කියන්නේ වේදනා චෛතසිකයෙන් කොට නැගෙන. බුදුරන් වහන්සේ සැප කිව්වේ යම් තැනක යම් දුකක් නැද්ද? එයි මේ සැපයි. මේ බුදුරන් වහන්සේ පෙන්නපු සැප. සැප ස්වභාවයක් ලෝකෙ විද්‍යාවාල වෙනවා. ඒක ලෞකික වශයෙන් ලෝකයා සම්මත කරපු එක. බුදුරන් වහන්සේ සැපයි කියන නිගමනයක් කළා නම් ඕක නෙමෙයි කිව්වේ. යම් තැනක යම් දුක ගොඩ නැගින් නැද්ද? ඒ නිසා ඒක සැපයි. බුදුරණන් ආසේ හැපෙන්නේ චෛතසිකේ නෙමෙයි. චෛතසික ඉවත් කරපු පැත්තක සැපයි. යම් තැනක යම් දුකක් නැද්ද? ඒක සැපයි. ඒ සාසනේ ආර්ය විනය සැප. ලෝකේ සැප කියන්නේ යම් තැනක විදින සැපක් නැද්ද? ඒක සැපයි. ඔය කාරණා දෙක. ওই දෙක පටලවා ගත්තාම වැඩේ වරදිනවා. බුදුරණන් ආසේ පින්නු පැත්තයි ලෝකේ පැත්ත. ඒ ලෝකේ විදින සැප පැත්ත අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් අලෝපදේ සම කටයුතු කරලා පින්දහම් කරලා ලබන එක. ඒක සැප චෛතසිකයේ විදින චෛතසිකයේ ලැබෙන එක. ආර්ය මාර්ගය අනුගමනය කරගුණාම යම් තැනක යම් දුකක් නැද්ද? දුකක් නැති සැපද? ඒ දුකේ නිදහස සැපයි. ඒක ආර්ය සැපයි. ඒක ලබන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා. පින් කරලා නෙමෙයි. ඒ කාරණා දෙක දෙක. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න පුළුවන්කමක් නැහැ. පින් කරලා සුගති සැපට එන්නේ නැතුව. සුගති සැපට ආපු කෙනාට පුළුවන් එතන ඉඳලා ඉතින් නුවණ මෝරණ පසුතලයේ ඒක. එතනින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරලා කටයුතු කරලා. අරගෙන දුක නැති හැපේට යන්න පුළුවන්. ඒක පරම හැපද. බෑ පින් එතර පසුතලයේ හැදෙනවා. සුගතියේ ආයුෂ වර්ණයේ හැපේ බලේ නුවණ කියන මේ ටික ඕනේ. නිවනට බල පාදා ගන්න. පසුතලයේ තියෙන එතන. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. මිනිස්සෙක් ඉන්නවා. දැන් මේ මිනිස්සයා ඉපදලා තින්නේ අහේතුකව. අහේතුක කියලා කියන්නේ නුවණ නැති මිනිස්සෙක් කියනවා තේරුම් ගන්න බෑ. දැන් ওই මිනිස්සයා බණ අහනවා. බණ තේරුම් නැහැ නිවන් දකි. දකින්ද බෑනේ? මේ මිනිස්සයාගෙන් පල්ලෙහා තමයි අනිත් ඉන්න ලෝකෙ ඉන්නේ ත්‍රිසංඝ හතර පාය ඔක්කොම. මිනිහෙක් වෙලා තේ නුවණ නැති මත් වෙවි කියන නිවන් දකි තේරුම් ගන්න බැයි නා. ඊට පල්ලෙහා දුගතිය නා නිවන් දකි. එහෙනම් නිවන් දකින්නේ කවුද? විහෙතුක පටිසන්ධියකින් උප්පත්ති ලැබුව දැන් පටන් සුගතියට ගියායි. ඒගොල්ලෝ බණ ඇහුවා තව බෝධිය ලැබෙනවා. ඊයට තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නුවණ තියෙන කෙනෙක් ඒන අවබෝධ කරගත්තොත් නිවන් දකින්න. එතකොට යථාර්ථය දැනගන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ආ පසුතලය හදන්නේ සුගති පසුතලය. සුගති ආර්ය අෂ්ටාංගික මාර්ගය හදන්නේ නැහැ. ඒක හදන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ලෝකෝත්තර එකක් තියෙනවා ලෞකිකක් තියෙනවා වෙන වෙනවන්නේ. ඒ තමයි ලෝකේ පින්පැත්ත. ඔනේ ලෝකේ පින්පැත්තෙන් කරපු කටයුතු වලින් පුණ්‍ය උප්පත්තියක් ලැබලා, ඒ ලැබෙන උප්පත්තියක් ලැබලා, අනේ ත්‍රි හේතුක උප්පත්තියක් ලැබෙනවා. ඒ බඳු බුද්ධිලාර බණහඬා හුවිච්ච වෙලාවක ධර්ම අවබෝධය ලබන්න හේතු කාරක මානසිකත්වයක් තියෙනවා. ඒ මානසිකත්වයෙන් බණ ඇහුවොත් ඔහුට ධර්ම අවබෝධය ලැබෙනවා. එහෙනම් ඒ සුදුසු මානසිකත්වයේ ගොඩනගන්නේ ලෞකික පින් වලින්. ලෞකික කරන පින් වලින්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොතනකවත් උපද්දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් හැමෙලිව කරන්නේ කොතන කොතන හරි උපද්දෝපේ හේසේ සීදී හරි කෙලවර කරන්නේ. යම් තැනක රාගයක් නැවුනම් මාත්‍රයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වල රාග මාත්‍රයක් බිඳෙනවා. දේශ මාත්‍රයක් අඩු වෙනවා, මෝහ මාත්‍රයක් අඩු වෙනවා. යම් තරමක් වැටුවා නම් මේ තරමට රාග දේශ මෝහ හිඳිර යනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරන්නේ. පිංගෝලින් කරන්නේ මොකද්ද? අලෝභ දේශ මෝහ පැත්ත වර්ධනය කරනවා. ඒක වැඩි වීමක්. වඩන පැත්තක් තියෙනවා, ගෙවෙන පැත්තක් තියෙනවා. ලෝකයේ විවාහරින පැත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන දකින පැත්තෙන් කරන්නේ. ඒකට අවශ්‍ය පසුතලය හදන්නේ වඩන පැත්තේ. ලෝකේ වැඩෙන්න ඕනේ. සුගති පැත්තේ වැඩෙන්න ඕනේ. වැඩෙන්නේ නැත්නම් කොතනද ඉන්නේ? වැඩෙන්නේ නැත්නම් කොතන ඉඳලා ලහන්නේ බලන්න. යයි, ඒ කියන්නේ මේකයි. එතෙන්දී අපි දකින්න ඕනේ එකක්. අවිද්‍යාව සහගතව වඩන්නා වූ පුණ්‍ය සංකාරයක් තියෙනවා එකක්. අවිද්‍යාව පත්‍ය සංකාරා. අවිද්‍යාව පත්‍යෙන් සංකාර වේ. සත්‍ය කතම අවිද්‍යාව පත්‍ය සංකාරා. මෙතන අවිද්‍යාව පත්‍යෙන් සංකාර වෙනවා කියන්නේ මොකද්ද? පුඤ්ඤාපි සංකාරා, අපුඤ්ඤාපි සංකාරා, ආනිඤ්ඤාපි සංකාරා, අයං උච්චති අවිද්‍යාව පත්‍ය සංකාරා. මෙන්න මෙතන පුඤ්ඤාපි සංකාරය කිව්වා. මේක අවිද්‍යාව පත්‍යෙන් හටගන්න පුඤ්ඤාපි සංකාරය. ඒක වෙනම තෝරා ගන්න ඕනේ. යම් කිසි බුද්ධලේ දෙවියෙක් වෙලා සැප විඳින බ්‍රහ්මීෙක් වෙලා සැප විඳින මේ ලෝකේ ආස්වාදින මාරපාශික පැත්ත අල්ලගෙන අර මාරයා කියන අදහසින් මෙච්චර පින් කරගෙන සැප විඳින තැනක් තියෙන්නේ මොකටද? උඹලා නිවන් දකින්න හදන්නේ. ඔය දෘෂ්ටිය හිටුවාන්නේ අවිජ්ජාපත්‍ය පුඤ්ඤාපි සංකාර. මෙන්න මේ බින්ද බුදුරණන් හතේ නිගරු කළා. ඔය අදහසින් පින් කරන්න එපා. ඔබ සුද්ධයන් ඉඳීතයි. ඒක වැඩක් ඇති එකක් නෙවෙයි. නමුත් අපි එකක් දකින්නවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වළඳනන් සුගති මානසිකත්වයක් අවශ්‍යයි. සුගති උප්පත්තියක් නැති මේ මානසිකත්වයේ මතු වෙන්නේ. එහෙනම් ඊට පස්සේ ආවිසේ වර්ණේ සැපේ බලේ නුවණ සමෝ තියෙන්න ඕන. අන්නේ ටික මතු වෙන යම්කින්ද අන්නේ නිසා මේ කරන්නේත් මේ පින් වලින්මයි. අලෝපදී සමෝහ කටයුතු වලින්මයි. හැබැයි එහෙනම් මම මේ කටයුතු කරන්නේ කුමක් බලාපොරොත්තුවද? සතර පින් කෙලින්ද බලාපොරොත්තුව නෙමෙයි. ආස්වාදයන් පස්සේ යන්න බලාපොරොත්තුව නෙමෙයි. මම මේ පින කරන්නේ මෙන්න මේ කියන්නා වූ නිවන්ට පසුඵලය හදාගන්නයි. මෙන්න මේ පින බුදුරජාණන් වහන්සේ අනුමත කළා. මා වික්කවේ පුඤ්ඤානම් භායිද මං පින්ද බිය වෙන්න එපා. සුඛස්සේ තම් වික්කවේ යදී යතන පුඤ්ඤාන්ති. සුඛාසිත දෙයට කියන තව නම මේ පින කියන්නේ. සුබනාමි දන්දිය යුතු මේ පින් කළ යුතු මේ දෙවිවන්ටත් මිනිසු වන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණව නිවන් අවබෝධ කරන දින උපකාර වේ. සුබනාමි දන්දිය යුතු මේ පින් කළ යුතු. සුබනා සූත්‍රය වෙනවා. ඒක උපකාර වෙන ධර්මයක්. ඒ
කියන්නේ මුලාවෙන් දෙවි තුන පිනක් කළා පින්යන් සම්පාදවලි.
ඉබයි දැන් මුලාවෙන්නේ කොහොමද යම් කිසි පුද්ගලයෙක් ඉතලා එකක් දකින්නවා. අනුමාන වශයෙන් දකින්නවා මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් මේ ලෝකේ ගන්න තියෙන තීරණය මොකද්ද? යමක් අනිත්‍ය නම් ඒකෙන් දුක හට ගන්නවා නම් ඒක සාරාත්‍යයක් නැත්නම් අතහැරීම හැර නොයල්ම හැර මිදීම හැර මේකෙන් වෙන් වෙන වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේක තේරෙනවද කියලා අහනවා. මේ ඕක තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. තේරුණාට තේරෙනවා. හැබැයි මට ඕක අත්හරින්න බෑ. මට හරි ආසයි. ආසයි මිදෙන්න බෑ. අන් ඊළඟ තීරණේ. දැන් ඉතින් මේක දැක්කනම් ඒක හරියට තේරුණා නම් වැටහිම කිදා වැටනවා. අත්හරින්න බෑ කියන කතාව ඉවරයි. ඇරිලා යනවා. එහෙනම් ඇයි මට ඇරෙන්නේ නැත්තේ? හිඳා බහින්නේ නැහැ නේ මේක. කොහොම මේ ප්‍රඥාව වැඩෙනව? මේ කියන්නේ ඇත්ත බව දන්නවා. ඉතින් ඇත්ත බව දැනෙන අත්හැරිය ඉතක් නොඇලිය ඉතක් මිදිය ඉත බවත් ඇත්ත. ඒ වුණාට කාරණේ ඇත්ත වුණාට මට බෑනේ ඒක කරගන්න. මගේ හිත ඇදිලා යනවා පංචකාමීට කොච්චර හරි. ඒ අසා ඒක මහා ආසාවක් නේ මත. මෙන්න මේ අරුව තියෙනව දැනගන්න ඕනේ. මගේ නුවණ මෝරලා නැහැ. මේරු ප්‍රඥාව මේක වැටෙනා නම් අත්හැරිය යනවාමයි. එහෙනම් මෙන්න මෙතින්ද අපි දැනගන්න. ඇයි අත්හැරිය යන්නේ නැතිනම් මම මොකද කරන්න ඕනේ? මගේ ප්‍රඥාව මෝරන්න ඕනේ. එහෙනම් මෝරණේක මෙයාත් බැරි කරගන්න බැරි වුණොත් එහෙනම් මොකද කරන්නේ? කොහොමද යන්නේ ඊළඟ? එහෙනම් ඒකට බය වෙලා හිටම් මොකද කරන්නේ? මේ මේ යථා දෘෂ්ටියේ ඉඳලා, සම්මාදිටියේ ඉඳලා මගේ බලාපොරොත්තුව කවදා හරි මේක මෝරලා මේක ඇත්ත කිදා බහින්නකම් කටයුතු කරන්න. නෑ, ඒ ඇත්ත කිදා බහින්න මට ප්‍රඥාවක් මත වෙන්නත් ඕනේ. ඒක රාසේ ආයු වර්ණ සැප බලන ඕනේ. එන්නම් සුගති උප්පත්තිය කියලා බලන මේ නිරෝගී සුගති කයක් තියෙන්න ඕනේ. ගතක් හිතක් තියෙන්න ඕනේ. ඒ ගත හිත තුලින් තමයි මේක සාවදීනේ කවදා හරි. එහෙනම් ඒ තාක්කල් මට මේ ගත හිත අවශ්‍ය නිසා ඒකට අවශ්‍ය දේ මම කරන්න ඕනේ. අන්න කරන්න ඉතබයි. එයා සසර බලාපොරොත්තුෙන් පින් කරන කෙනෙක් නෙමෙයි. ඒ බලාපොරොත්තු ආපු කෙනා අතරමංගින දෙනක අහුවෙන්නේ නැහැ කොතරකවත්. එයා ඇත්ත දැකලා ඒක පින් කරන්නේ. නෑ දැක කරන්න බෑ. බෞද්ධයෙක් ඇත්ත දැකලා පින් කරන්න ඕනේ. දැන් බෞද්ධයර කිව්ව මාර්ගය එකක්, ලෝකයාගේ මාර්ගය අර මාර්යාගේ පින් මාර්ගය. ඉතින් පිනේපා කිව්වා කිව්වොත් කොයි පින දෙපා කිව්වේ? මොකද බුදුරණන් හදේ දෙපොළක පින්ලා තියෙනවා. මාර්යෝ චුච්චව් උඹ කියන පින. මම කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඔක වර්ණනා කරන්නේ. උදාසෙන්දව කෙලපිටක් වගේ දාලා මම මේ යන්නේ. එතෙන් පිට නිගරු කළා. කුමනාකිට දුව කියනවා කුමනායි දන්දියේ තුමේ පින් කළ යුතු මේ දෙවිවන්ට මිනිසුන් වන ශ්‍රමණ වූ වන ශ්‍රමණ නිවන් අවබෝධ කරන පින ආධාරයි. කුමනායි දන්දියේ තුමේ පින් කළ යුතු මේ කියලා වර්ණනා කළා. දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ පරස්පරනේ. එහෙනම් එකක් නීච කලේ නීච කල යුතු පිනක් තියෙන නිසා. එකක් වර්ණනා කලේ වර්ණනා කල යුතු පිනක් තියෙන නිසා. මේ දෙක විග්‍රහ කළා දුන්නේ නැහැ නම් ධර්මයේ යථාර්ථයෙන් සැකැරෙල වෙන ගන්නද? ඔක තේරුම් ගන්න ඕනේ. අද දවසේ වෙලා ඉවරයි. වර්ණ දුන්නට. නැවතත් අපි ලැබෙන අවස්ථාවක සාකච්ඡා කරමු. ධර්ම ආબોධිය කරා යදිලා හැමලියෙන් බලාපොරොත්තු වෙන ප්‍රශ්න විසඳ විසඳින්නේ නෙමෙයි. මේ හැම එකෙම දැනගන්න ඕනේ නිවනේ අවශ්‍යතාවය. ඒ සඳහා මෙහි ආවෙන දවසේ මගක්. තේරුම් ගන්න අපේ ප්‍රියා පරමාර්ථී වීති නිවනේ අවශ්‍යතාවය ප්‍රදාන කරන්නේ ඒ මග තේරුම් අරන් ඒ මග අනුගමනය කළ අප්‍රමාදව නිවන් දකින්න. ලෝකෙ කොන ප්‍රශ්න ඇවත් ගන්න නිගමනේ විතරයි. මේක ඔයාලා ගන්න බලාපොරොත්තු වෙන සඳහාට යහපතක් වේවා.